මෙමුතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා හම්බන්තොට පදිංචි පීකේ ගුණවතේ සහ පීකේ චතුර මනුප්‍රිය පුතුණුවන් දායක වේ තෙමෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහ පුණ්‍ය ශක්තියෙන් පරලෝසපත් ඥාති පිරිසවන පරලෝසපත් සොපිනෝනා තෙන්නකෝන් මෑණියන්ට, පීකේ කරෝලිස් පියාණන්ට, පීකේ මැගිලින් සහෝදරියට, හම්බන්තොට ලංකා විදුලිපල මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි විශ්‍රාමික පීකේ විමලසේන සහෝදරයාට, පියාණන්ට, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි චිත්‍රා හේමලතා ගුරු මහත්මියට, මෑණියන්ට සහ සංසාරගත සියලුම ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල ශක්තියෙන් භවගාමී ජීවිත සුවපත් වේවා, ධර්මාවබෝධය ලැබේවා. මේ උතුම් ධර්ම දානයේ කුසල ශක්තිය පීකේ ගුණවතී මහත්මියට, පීකේ චතුර මනුප්‍රිය පුතුණුවන්ට සහ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුන තුළදී ඉක්මන් භවයක පතන්නා වූ බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා. ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටත්, උන් වහන්සේව බුදුසසුනට දායාද කළ පින්වත් දෙමව්පියන්ටත්, ගුරු ස්වාමින් වහන්සේලාටත්, සීලම දේශකයාණන් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. පතන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සීල දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා, ධම්ම සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. හොඳයි සුපින්වත්නි, මේ වෙලාවේ මේ පිනුතුන් හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ හම්බන්තොට පදිංචි පීකේ ඥානාවති මහත්මිය, ගුණවතී මහත්මිය, එවැගේම පීකේ චතුර මනුප්‍රිය පුතණුවන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. මේ පින්තුන් හැම දිනාටම අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතාවබෝධය කරා යන කෙනෙක් හැම වෙලාවකම තමන්ගේ ගුණධර්ම ගැන සංවේදී වෙන්න ඕන. මොකද ගුණධර්ම මතින් තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ ස්පර්ශ කරන්න තියෙන්නේ. ගුණධර්ම නැත්තම් මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ හැම වෙලාවකම ගුණධර්ම මතින් තමයි අපට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්පර්ශ කරන්න තියෙන්නේ. එතකොට මේ ගුණධර්ම කියලා කියන්නේ ওই පින්නතුන්ලා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ තුල, ඔගොල්ලෝ එදිනෙදා වැඩ කරද්දී ඔගොල්ලන්ගේ ජීවිතයේ තුල තියෙනවනේ විවිධ ගුණධර්ම. ඒ එදිනෙදා ජීවිතයේ තුල තියෙන තත්වයන්ට වඩා මේ බුද්ධ ශාසනයේ පෙන්වන ගැඹුරු ගුණධර්ම තමන්වම දැකීම පිණිසයි. දැන් සමහර ලෝකයේ කෙනෙක් ගුණධර්මයක් විදිහට හිතන්න පුළුවන්, තවත් කෙනෙකුට කෑම ටිකක් දෙන එක. එක්කෝ තිරිසන් සතෙකුට කෑම ටිකක් දෙන එක. ඒක කෙනෙක් ගුණධර්මයක් විදිහට සලකන්න පුළුවන්. බුද්ධ ශාසනයේ ඒවා ගුණධර්ම විදියටම පෙන්වන්නේ නැහැ. ඒවා ගුණධර්ම තමයි. නමුත් නිවන් දකින්න තරම් ඒක සෑහෙන්නේ නැහැ. නිවන් දකින්න තරම් සෑහෙන්නේ නැහැ. එතකොට නිවන් දකින ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි, නිවන් දකින කෙනාගේ තත්වය තමයි, එයා දන්නවා එයාගේ ගුණධර්ම මත එයාට උවමනාවක් නැහැ ලෝකයෙන් ප්‍රශංසාවක් හෝ වර්ණනාවක් හෝ එයා බලාපොරොත්තු වෙන්නෙම නැහැ. ඒතර අන්න ඒ බඳු මට්ටමට තමන්ගේ ඇතුළාන්තේ යමක් වැඩෙනවා නම් ඒවා තමයි නිවන පිණිස උපකාරාර්ථයෙන් බලවත් වන ගුණධර්ම. නිවන පිණිස උපකාර වන තත්වයන් තියෙනවනේ. අනේ නිවන පිණිස උපකාර වන තත්වය කියලා කියන්නේ අන්න ඒකට. කොහොමද? ඒකේ ස්වභාවය තමයි තමන් ගුණධර්ම දියුණු කරනවා. හැබැයි ලෝකෙන් මේ ලුණු කැටයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම සම්පූර්ණයෙන් ලඟු වෙන්නේ තමාව දර්ශනීය වීම පිණිසනේ. තමාව දර්ශනීය වීම මූලික එක. ඒ දර්ශනීය තුල කෙලෙස් ටික අඳුන ගන්න එක දෙවෙනි එක. ඒ කෙලෙස් නිරුද්ධ වන ආකාරයට විදර්ශනා කරන එක තුන්වෙනි එක. කොච්චරයි? එතකොට දැන් තමන්ව දැකීම පිණිස තමයි යම්තා ගුණධර්ම එයා ගෝචර කරගන්න. එතකොට එයා එළියේ දන් දීමාදීවත් පිළිවෙත් කරන්නේ නැද්ද? දන් දීමාදී පිළිවෙත් එයා පුරන්නේ නැද්ද? නෑ, එයා පිළිවෙත් පුරනවා. එයත් එළියේ පිළිවෙත් පුරනවා. හැබැයි එයා යම් එළියේ පිළිවෙතක් පුරනවා නම් ඒ සියලුම පිළිවෙත් එළිය කරන යම්තාක් දේවල් ඇද්ද, ඒ සියලුම දේවල් වලින් එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ ලුණු කැටයක තරම් දෙයක්වත්. එයා ඒ කරන හැම දෙයක්ම අතහැරලා දානවා. ගොඩාක් කැප වෙනවා, අතහැරලා දානවා. විශාල වශයෙන් කැප වෙනවා, අතහැරලා දානවා. හරි පුදුම දෙයක් ඒක. සෑහෙන කැපවීමක් කරනවා, අතහැරලා දානවා. ඒක තමයි සත්‍ය අවබෝධයට උපකාර වෙන්නේ. ඉතින් දැන් අපේ අම්මලා තාත්තලා වුණත් දරුවන්ගෙන් හරි මොනවා හරි බලාපොරොත්තු වෙනවනේ. ඉතින් මොනවත්ම බලාපොරොත්තු නොව ඇවිල්ලා හරි යන්න ඕනේ. ඇවිල්ලා හරි යන්න ඕනේ. ඒක යාගේ යුතුයකමක්. ඒක යා කරන්න ඕන එකක් වගේ අම්මලා හිතන්න පුළුවන්. එතකොට අපේ ගුණධර්ම එතනට කේන්ද්‍රගත වුණොත් අපිව කවදාවත් නිවෙන්නේ නැහැ. ඒ කියන්නේ අර විමුක්ත ස්වභාවයට යාපත් වෙන්නේ නැහැ. දැන් බලන්න බුද්ධ කාලයේ ස්වභාවය. බුද්ධ කාලයේ තිබුණු தત્ත්වය විශ්ලේෂණය කරලා බලන්න ටිකක්. එතකොට බුද්ධ කාලයේ තිබුණු ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණා தત્ත්වයක්. ඒ ක්‍රමය මේ ඇත්තටම ඒ කාලේ දැන් අපි නිකන් ගමු බෝධිසත්වයන් වහන්සේ කියලා. දැන් බෝධිසත්වයන් වහන්සේගේ ජීවන තොරතුරු දිහා බලන්න. එතකොට ඒ ජීවන තොරතුරු වල තියෙනවා බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේ බලාපු විදිහක් තියෙනවා ජීවිතේ. ඒක ඇතුලේ ලෝකයෙන් හරියට චෝදනා ගැරහිලි ලැබුවත් ඒවා අතරින් අර ගුණධර්මියට මියදෙන්න දුන්නේ නැහැ. මියදෙන්න දුන්නේ නැහැ. දැන් වෙස්සන්තර රජුරුව ගත්තොත් ඉතින් වෙස්සන්තර රජුරුව ලොකු ගැටලුවකට පත් වෙනවා. මොකක්ද ගැටලුව? වෙසන්තර රජුරුව මූණ දෙන විශාලම ගැටලුව, බරපතලම ගැටලුව. වෙසන්තර රජු හොත්තට දන් දුන්න කෙනෙක්නේ. එතකොට ඒ දන් දෙනකොට මිනිසුන්ට හොඳයි, ගන්නකොට හොඳයි. ඉතින් රජුරු හරියට දන්සල් දීලා තියෙනවා හැම තැනම. ඉතින් මිනිසු පොලිමේ තමයි දන්සල් වලට හිටියේ. තුරෙහිම් පෝලිමේ මිනිස්සු දාන්සල් වලට ඉඳලා එහෙම ඉන්නකොට වෙනත් රටකින් ආපු බමුණු හතර දෙනෙක් විතර මේ වෙසන්තර රජුර ළඟට ඇවිල්ලා කියලා තියෙනවා. දැන් මෙයා මේගොල්ලෝ දාන්නවා මේ රජුර ඉල්ලුවොත් දෙනවද? යමක් ඉල්ලුවොත් රජුර දෙන එක නවත්තන්නේ නැහැ, ඒක දෙනවා. ඉතින් මේ දැන් පුරවැසියන්ටත් ඕන තරම් දෙනවා දාන්සල් හැම වෙලාවකම. විසන්තර කියන්නේ පුදුම දන් දීමක් නේ රජුරුවන්ගේ තිබුණේ. ඉතින් මේ පාරමිතාවල අවසාන අවස්ථාවනේ. ඉතින් මේ ඒක පුදුම කැපවීමක්. ඒක සාමාන්‍ය කෙනෙකුට නම් ඒ කොරොත්තු දෙන්නෙම නැහැ. ඉතින් විසන්තර රජුරුව මොකද කළේ? දැන් සියල්ලම අතහරින අදහසින්නේ මනුස්ස ලෝකෙට ආවේ. විසන්තර රජුරුව අර රජුරෝ ළඟට ඇවිල්ලා ළඟ රාජ්‍යක පිරිසක් රජුරංගෙන් ඉල්ලුවා, රජතුමනි ඔබතුමා ළඟ ඉන්න සුදුපාට චද්දන්ත හස්ති රාජය අපිට දෙන්න. ඉතින් රජුරෝ කිව්වා අරන් යන්න කියලා. අරන් යනකොට මිනිස්සු බැලුවා මේ රජුරෝ යන ඇතාමේ. රජුරෝ යන ඇතාමේ අරන් යන්නේ. රජුරෝ සාමාන්‍යයෙන් පුරවැසියන් අතරට එන්නේ ඇතාගේ පිටේනේ. ඒතු රජුරෝ යන ඇතා ඊට පස්සේ මේක මොකද රජුරෝගේ ඇතා අරන් යන්නේ කියලා. ඒසකම රජුරෝ අපිට ඒක පරිත්‍යාග කළා. රජුරෝ අපිට ඒක දුන්නා. මිනිසු කැළඹුණා. තමන්ට දෙනකොට හොඳයි. අනුන්ට දෙනකොට හරියන්නේ නැහැ. මිනිසු අතරත් එහෙම තිකක් තියෙනවනේ බලන්නකො. තමන්ට දෙනකන් විතරයි හොඳ. අල්ලපු ගෙදර අයට දෙනවට කැමති නැහැ. තමන්ගේ ළමයින්ට ලැබෙනවා නම් හොඳයි. වෙන අයට ලැබෙනවට කැමති නැහැ. ඒක මේ මිනිසුන්ගේ තියෙන සසර ගතියක්. ඒක මේ මිනිසු තුල තියෙන සංසාර ගතියක්. ඒවා ධර්මතාවයන් විදියට දැකලා සංසුන් වෙනවා මිසක් වෙනනම් පින්වත්නි කරන්න දෙයක් නැහැ ඇත්තටම. ඊට පස්සේ වසන්ත රජුරෝ මෙහිම ඇතාව දුන්නාට පස්සේ වසන්ත රජුරෝ වෙනකොට රජ වෙලා නැහැ, යුව රජුරෝ. එතකොට රජුරෝ හිටියා, පියතුමා හිටියා. මිනිසු වර්ජනය කරලා තියෙනවා, උද්ඝෝෂණය කරලා තියෙනවා මේ වෙස්සන්තර වහාම දඬුවම් දෙන්න කියලා. මේ වෙස්සන්තර නම් හරියන්නේ නැහැ, මට දඬුවම් දෙන්න ඕන කියලා මේ අර දානි ගත්ත අය. රජුරෝ දන්සල් දෙනකොට ඒ දන්සලේ පොලිමේ හිටපු අය මෙහෙම කළේ. එතකොට මේ පොලිමේ හිටපු අය මෙහෙම කියද්දී බලන්න දානි ගත්ත අයනේ කියද්දී කිව්වා මේ රජුරෝන්ට. ඊට පස්සේ අර දැන් මේක භාවිසාල කැරල්ලක් වගේ මිනිසු වට වෙලා රජුරෝන්ට කිව්වා අපි කැරලි ගහනවා කිව්වා. රාජ්‍යයට එරෙහිව අපි එහා පැත්තේ රාජ්‍යයට ගිහින් මේ රජුරෝත් එක්ක එකතුලා මේ රාජ්‍ය අල්ලගන්න අපි උදව් කරනවා රටවැසි විදියට කියලා. සාමාන්‍ය එහෙම කැළඹෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කිව්වාම රජුරෝන්ගේ පිය රජතුමා ඇහුවා මේ හරි මොකද්ද කරන්න කියන්නේ මට. දැන් උඹලා මට මොකද්ද කියන්නේ? ඉතින් කිව්වා වහාම වංකගිරියට පළව අරින්න කියලා. එතකොට තමයි ඔය ගියේ යන්න. ඊට පස්සේ එතකොට රජුරෝන්ගේ බිසවත් හිටියා, දරුව දෙන්නත් හිටියා. මෙස්සන්තර රජුරෝන්ගේ රජකම පූර්ණ රාජ්‍ය හම්බෙලා නැහැ. තවම ඉතින් මේ යුව රජෙක් වගේ. රජුරුවන්ගේ මහරජතුරුව ඉන්නවා එයාගේ දෙවනියා වගේ. එතකොට මේ මිනිසුන්ගේ කෙලෙහි ගුණේ නැහනේ. එතකොට ඒක මේ අදයිකන් නෙමෙයි ඒක. ඒක මනුස්ස ගතියක් ඒක. සංසාරික කියන්නේ ඕකට තමයි. අපිට වෙලා තියෙන මේ සසර සාධාරණයක් අපි ලෝකෙන් බලාපොරොත්තු වෙනවා. ඒකයි අපිට අඬන්න වෙලා තියෙන්නේ, වැළපෙන්න වෙලා තියෙන්නේ, සෝසුසුම් මෙලන්න වෙලා තියෙන්නේ. අපි ලෝකෙන් බලාපොරොත්තු වෙනවා. ඒකයි මං කිව්වේ නිවන පිණිස යමක් උපකාර වේද, ඒ ලුණු කැටයක්වත් බලාපොරොත්තු නොවී කරන හාත්පස අතහැරීමයි. ඒක ලොකු ඒවා තාරින්න ඕනේ නෑ, මහ විශාල දේවල් තියෙන්න ඕනේ නෑ දම් දෙන්න. වචනකින් හරි ප්‍රශංසා කළොත් ඒ පැත්තෙනුත් මට ප්‍රශංසාවක් එයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ ප්‍රශංසාව නිවනට උදව් වෙනවා. එතකොට ඒවට කියන්නේ ස්වල්ප ගුණධර්ම. ලෝකේ අගේ කරන්න එහෙනුත් මාව අගේ කරයි, මම මෙහෙම කළොත් එහෙනුත් මෙහෙම මට කරයි කියලා නම් හිතන්න එපා. ඒ සිතුවිල්ල පවා ඔබව සසරට ඇදලා දාන්නේ. ඔබට නිවන පිණිස නම් කවරාකාරයකවත් ඒක උපකාර කරන්නේ. පොඩි ගුණයක් ඒක. හැබැයි නිවන පිණිස උදව් වෙනවා. ඊට පස්සේ දැන් රජුරෝ ටිකක් සෝසුසුම් හෙළුවා. ඊට පස්සේ ඇයි ඉතින් වංකගිරියට යවන්න කිව්වට තව කමන්නේ මේ මිනිස්සු කිව්වා නම් මෙයාව මරලා දාන්න කියලා රජුරවන්ටත් කරගන්න දෙයක් නැහැ. රජුරවන්ටත් එකපාර කරන්න බෑ. තමන්ගේ පුරවැසියෝම තමන්ට විරුද්ධව නැගී ඉන්නකොට රජුරවන්ට උනත් ලොකු දෙයක් කරන්න බෑ. මාලිගාවෙන්ම විරෝධයෙද්දි, ඇමතිවරුම විරෝධයේදී, දැන් අර ඇමතිවරුන්ට එහෙම විරෝධයක් පාන්න හේතුත් තියෙනවනේ. අර තමන්ගේම විශාල චද්දන්ත කුලයේ ශ්වේත කඩොල් ඇතාව දුන්නට පස්සේ මේ වෙන රාජ්‍යයක පිරිසක් අරන් යනකොට ඇමතිවරුන්ටුනත් හිතෙන්න පුළුවන් මේ අපි කවුද අපිට අහිමකක් දුන්නේ නැහෙනි. ඉතින් මෙහෙම කිව්වම රජ්ජුරුව ඊට පස්සේ රජ්ජුරුවන්ට කලින් කරත්තේ ගිහින් වාඩි වුණේ බිසවුන් වහන්සේ, മന്ത്രി බිසව. ඒකයි අපි කියන්නේ රජ්ජුරුවන්ගේ හේව නැල්ල, බුදු කෙනෙක්ගේ හේව නැල්ල තමයි යශෝදරාව. ඇයි තමයි පිටිපස්සෙන් ගිහින් වාඩි වුණේ. ඇයිද කිව්වම ඔයා මාලිගාවෙ ඉන්න මාත් එක්ක ඉන්න එපා කිව්වා. නෑ මම එනවා කියලා මම උපස්ථාන කරනවා ඔබ වහන්සේට, ඔබ වහන්සේගේ සේවනැල්ල වගේ තමයි මම කියලා පස්සෙන්ම ආවා. ඉස්සල්ලාම ගිහින් ඇය තමයි කරත්ති වාඩි වෙලා තියෙන්නේ පිටත් කරලා යවද්දි. වෙස්සාන්තර රජුරෝ පිටත් කරලා යවද්දි ඇය තමයි පළවෙනියෙන්ම කරත්තේට ගොඩ වෙලා වාඩි වුණේ. එහෙම යනකොට බලන්න ඒත් අර දන් දෙන හිත වැටෙන්නේ නැති විදිය, මේ දැන් දානි ගත්තායම තමයි මේ එලවන්නේ. රජ්ජුරෝ බිසවට කියලා තියෙනවා, മന്ത്രി ඔයා කරත්තේ පිටිපස්ස බලානේ ඉන්න, ඔයා කරත්තේ ඉස්සරහා බලන්න එපා පිටිපස්ස බලානේ ඉන්න, මේ අපි යන මාර්ගයේ හරි අපි යන බව දැනගෙන කවුරු හරි මොනවා හරි ඉල්ලන ඉන්න පුළුවන්. රජ්ජුරෝ මෙහෙම පිටෝහල් කළා කියලා ආරංචියට ඉත මේක එකපාර පැතිරිලත් යන්න ඇතිනේ, මේක එකපාර පැතිරිලා යන්න ඇති, මෙන්න මෙන්න වසන්තරව එලෙව්වා කියලා මාලිගාවේ. එතකොට බිසවුන් වහන්සේට කිව්වා ඔයා පිටිපස්ස බලාගෙන ඉන්න කරත්තේ, හේතුව මේ අපි යන මාර්ගයේදී හරි යමක් ඉල්ලගෙන අපි කරා කවුරු හෝ කෙනෙක් එන්න පුළුවන්. ආවොත් മന്ത്രി වහාම මට කියන්න, මං කරත්තේ නවත්තනවා. අන්තිම වෙලාවේ කෙනෙක් දෙයක් ඉල්ලගෙන ඇවිල්ලා තිනවා, බමුණි බ්‍රාහ්මණෙක් ඉල්ලගෙන ඇවිල්ලා. එතකොට තමන්ගේ කෙස්වැටියේ ගහලා තිබුණු රත්තරන් කූරක් තිබිලා තියෙනවා. තමන්ගේ කෙස්වැටියේ ගහලා තිබුණු ඒ රත්තරන් කූර ගලවලා අර මනුස්සයට දන් දීලා තියෙනවා. අන්න එහෙම පින්වත්නි, ලෝකයෙන් ටොකු කකා ලෝකයට උදව් කරන්න පුළුවන් මට්ටම තමයි නිවන පිණිස උදව් වෙන தত্ত্বය. ලෝකයෙන් ගැරහිලි ලබ ලබා ලෝකයටම අනුග්‍රහ කරන මට්ටම තමයි නිවන පිණිස උපකාර වෙන தত্ত্বය. ලෝකෙන් අභූත චෝදනා ආවත් ලෝකෙට චෝදනා කරන්න නැතුව ඉන්න මට්ටම තමයි ස්වල්ප ගුණධර්ම කියන්නේ. ඒවට තමයි ස්වල්ප ගුණධර්ම කියන්නේ. ඒවා නැතුව ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බෑ. ඒවා නැතුව පින්වත්නි අපිට නිවන් මඟ වඩාගෙන ධර්ම මාර්ගයේ පූර්ණේ කරගෙන පින්වත්නි අපිට ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ. නිවන් මඟ වඩන සුන්දර ශ්‍රාවකෙක් එබඳු පුංචි පුංචි ගුණධර්ම එයාගේ ජීවිතේ තියෙන්න ඕන. ඒතර එතන තියෙන ස්වල්ප ගුණධර්ම එක නයි. ඒ ස්වල්ප ගුණධර්ම ජීවිතේ පුරුදු කරන්න ඕන. ඒකට සල්ලි භාගේ තියෙන්න ඕනේ. ඒක පුරුදු කරන්න ආර්ථික ශක්තියක් කෙනෙකුට තියෙන්න ඕබනා කරන්නේ. ඒකට මොකටද ආර්ථික හයියක්? ආර්ථික හයියක් ඕනේ. එතකොට ජීවිතේ ඒ ටික පුරුදු කරගෙන ඉස්සරහට යන්න එයාට එයා තුල ඇති වෙන ධර්ම සංයමයේ විතරයි ඕන. ධර්ම සංයම බලන්න කෙනහිලිකම් කරලා දානි ගත්තායම විරෝධේ පාද්දිත් පිටිපස්ස බලන්න කියන කවුරු හරි ආවොත් මොනව හරි දෙන්න. පින්වත්නි ඒක මහා පුදු. ඒ මට්ටමට තමන්ගේ ඇතුළ සංසුන් නම් ඒ මට්ටමට ඔබේ ඇතුලාන්තය තුළ යම් සංයමයක් තියෙනවා නම් අන්න එබඳු සංයමයක් තමයි පින්වත්නි අපට නිවන් පිණිස බලපාන්නේ. එබඳු සංයමයක් තමයි අපට නිවන් පිණිස උපකාර කරන්නේ, අනුග්‍රහ කරන්නේ. එබඳු සංයමයක් නැති තැනක කවදාවත් නිවන් දකින්න බෑ. ඒක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට උවමනා කරනවා. ඒකේ ඊළඟ தත්තේ තමයි මේ ඒකේ තියෙන බරපතලම ගුණය කියන්නේ සති සම්පජඤ්ඤය. එතකොට හැම වෙලාවකම ලෝකයෙන් ගැරහිල්ලාවත් ලෝකයෙන් චෝදනාවාවත් ලෝකේ ඔබට ඔබ ලෝකේ ඔබව එක පැත්තකට තියලා ලෝකෙම එක පැත්තකට වෙලා ඔබට ඇඟිල්ල දික් කරත් ලෝකේ පැත්තට ඇඟිල්ල දික් කරන්න කරුණු කියන්නේ නැති මට්ටමට ඔබ තුල ඇති වෙන සංයමය ඒක පෞල් සංස්ථාවට පවා කොයි තරම්නම් උදව්වක්ද. පින්වත්නි පෞල් සංස්ථාව ඉස්සරහට ගෙනියන්න තියෙන එකම ක්‍රමය ඔක තමයි. පෞල් ජීවිත ඉස්සරහට ගෙනියන්න තියෙන එකම ක්‍රමය ඔක. ඒ කියන්නේ පවුල් තමන්ගේ ස්වාමියාට ඇහුම්කන් දෙන එක, බිරිඳට ඇහුම්කන් දෙන එක. ඒ ස්වාමියාට බිරිඳට ඇහුම්කන් දෙන්න එක විතරක් කරන එක. මෙහින් වචන එළියට දාන්න නැතුව ඉන්නවා. එතකොට වැඩි වෙලා දැන් බණින කෙනෙකුට බණින් නැතුව හිටියොත් එයාට වැඩි වෙලා බණින්න බෑනේ. හොඳට බලන්නකෝ. කවුරු හරි කෙනෙක් ඔබට බණිනවා නම්, ඔබට චෝදනා කරනවා නම්, ඔබට ගරහනවා නම්, පින්වත්නි, ඒ ගරහන චෝදනා කරන බණින කෙනා කෙරෙහි ඔබත් බණින මට්ටම, ඔබත් චෝදනා කරන මට්ටම, ඔබත් ගරහන මට්ටම තුල තමයි තවදුරටත් තවදුරටත් බැනුම් අහන්න වෙන්නේ. ඒක ලෝකෙට මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඒක. ඒක ලෝකෙට තේරෙන්නේ නැහැ. එනිසා යා හැම වෙලාවකම උත්සාහ කරනවා ලෝකෙට ප්‍රතිචාර දක්වන්න. හැම වෙලාවකම යා උත්සාහ කරනවා ලෝකෙට ප්‍රතිචාර දක්වන්න. නමුත් බුද්ධ ශාසනයේ අර්ථයේ තියෙන්නේ ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ නැති මට්ටම තුල. බුද්ධ ශාසනයේ අර්ථයේ තියෙන්නේ එතන. එතකොට ඒක පුංචි ගුණධර්මයක් වුණාට කෙලින්ම නිවනට, භවයට නෙමෙයි උදව් වෙන්නේ. ඒ කියන්නේ භවයට උදව්වක් ලැබෙන්නේ නැති මට්ටමට ඔබේ පොඩි පොඩි ගුණධර්ම තියෙන්න ඕන. දැන් අපේ ගුණධර්ම නැද්ද? ඒ කියන්නේ නැ, තියෙනවා. අපිට කොච්චර ඒවා තියෙනවා? දැන් කෙනෙක් අපෙන් දෙයක් ඉල්ලන આવොත් අපි දෙනවා. කෑම ටිකක් ඉල්ලගෙන આવොත් අපි බඩගින්නේ ඉඳලා හරි කෑම ටික දෙනවා. ඒකේ තියෙනවා පුරි පරාර්ථකාමීත්වයක්. පරාර්ථකාමීත්වයක් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි යා කෑම ටික කාලා පිඟාන හොදන්න නැතුව අපිටත් නොකියම ගියොත් අපෙන් කෙනෙක් කෑම ටිකක් ඉල්ලගෙන එනවා. ඉතින් ඒ කෑම ටික ඉල්ලගෙන ආවට පස්සේ අපි පිඟාන හොදන්නේ නැතුව එයා කෑම ටිකක් කාලා හිමීට ගිහින් යන්න. එතකොට අපි මේ පිඟාන ගන්නේ, මේ පිඟාන ගන්නේ අර කාලා ගියපු මිනිහට බැන බැන නම් ඒකේ ඇතුලේ ගුණයක් තියෙනවා. හැබැයි ඒක නිවන පිණිස උදව් වෙන්නේ නැහැ. කෑම ටික දුන්නම එයා පිඟාන හොදලා යයි කියලා බලාපොරොත්තු තියාගන්න එපා. ඒ මට්ටමට තමයි නිවනට උදව් වෙන්නේ. කෑම ටික කාලා ඒ කාපු පිඟාන හොදලා යයි කියලා නම් කවදාවත් හිතන්න එපා. එහෙම හිතනවා නම් ඒක නිවන් පිණිස බලපාන්නේ නැහැ ඇත්තටම. ඒක නිවන්ට උදව් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ කෑම පිඟාන යම් කෙනෙකුට පරිත්‍යාග කරන්න ඇඳුනුම්කම් හොයන්න එපා. ඇඳුනුම්කම් හොයන්න එපා. තමන්ගේම දරුවටත් කවදාවත් අඳුනන් නැති හිඟන මිනිස්සෙකුටත් එකම මට්ටමට කෑම පිඟාන බෙදන්න පුළුවන් නම් ඒ වගේ කෙනෙකුට තමයි නිවන ළඟ. ඒකයි අපිට නිවන දුර. හේතුව මගේ දරුවාව පේනකොට එයා වෙනුවෙන් මගේ කෘත්‍යයේ ස්වභාවයත්, හිඟන්නේ තමන්ගේ ගෙදරට එනකොට එයා වෙනුවෙන් තමන්ගේ කෘත්‍යයක් අපි තුල විසමපාතයක් තියෙන නිසා අපිට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. සත්‍ය අවබෝධය කරා යන්න බෑ. දැන් අපි පිඟ කෙනෙක් කාලා, ඒකයි මම කිව්වේ, කෙනෙක් කාලා පිඟානත් හොදලා යන්න ඕන කියලා හිතාගෙන බත් බෙදන්න එපා. එහෙම එයා කාලා පිඟාන හොදලා යයි කියන අර්ථය ඇතුලේ බත් බෙදනවා නම්, බත් එක ලෑස්ති කරනවා නම්, පින්වත්නි මතක තියාගන්න, ඒ බඳු බත් ටිකක් බෙදලා දෙන එක ඇතුලේ හාත්පස දානයක් නැහැ. හාත්පස ඒකත් යම් දීමක් තමයි. ඒක හොඳයි. යම් කෙනෙක්ගේ කුසපිරෙන්ඩ ආහාර ටිකක් දෙන එක හොඳයි. නමුත් පින්වත්නි, යා පිඟාන හොදලා නොගියොත් ඔබටමයි පිඟාන හොදන්න වෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ඇතුලේ බලන්න මේ මනුස්සයට කණ්ඩක් දීලා පිඟානත් මට හොදන්න වෙලා කියලා කවදාවත් හිතන්න එපා. ඒ මට්ටම නම් ඔයාලගේ ජීවිතේ තියෙන්නේ. ඒ මට්ටමට නම් ඔබ ඉන්නේ. ඔබට කවදාවත් පින්වත්නි gedara උනත් අරුබුදයක් නෑ. ස්වාමියා බිරිඳ අතර සම්බන්ධතාවලවත් ප්‍රශ්න නැහැ. දෙමව්පියෝ දරුවා අතර කෝලහල නැහැ, අරුබුද නැහැ. අල්ලපු ගෙවල් වල අයත් එක්ක ප්‍රශ්න නැහැ පින්වත්නි. ඒක කොයිතරම් සුන්දර මට්ටමක්ද? ඒතර මහා ගුණ ධර්මී කියන්නේ මොකද්ද? කෙලින්ම සිහිනුවන වඩන එක. කෙලින්ම සති සම්පජඤ්ඤේ. ඒතර සති සම්පජඤ්ඤය යම් තැනක පිරිහුනොත් මොකද්ද පිරිහෙන්නේ? ඔන්න බලන්න කෙලින්ම නිවන්නට දැන් මෙහෙදිම දැන් මේ කාලෙම මේ අවකාශයේදිම ඔය පින්නතුන්ලාට නිවන් දකින්න උවමනාවක් තියනවා නම් මේ ජීවිතයේ තුලදීම ඔය පින්නතුන්ලාට පිරිනුවන් පෑම ගැන අදහසක් තියනවා නම් ඔය පින්නතුලා කෙලින්ම දිනු කරන්න ඕන මොකද්ද? සිහිනුවන. සිහිනුවන පිරිහුණොත් ඇතර මෙතන සිහිනුවන කියලා කියන්නේ හැම වෙලාවකම අපට ලෝකේ හම්බ වෙනවනේ. ලෝකයේත් එක්ක අපිට එකතු වෙන්න වෙලානේ. මේ වෙලාව තුල පවා අපට ලෝකේ මුණ ගැහෙනු. ඒවා රූප විදියට, ශබ්ද විදියට, ගන්ධ සුවඳ විදියට, රස පහස විදියට අපිට ලෝකේ උරගාන්න ලැබෙනවා. හැම වෙලාවකම අපට ලෝකයේත් එක්ක එකතු වෙන්න හම්බ වෙනවා. ඉතින් මේ හැම වෙලාවකම අපි ලෝකයේත් එක්ක එකතු වෙන එකක් තමයි අපිට තියෙන්නේ. එහෙම ලෝකයේත් එක්ක එකතු වෙනකොට ඒ ලෝකයේත් එක්ක එකතු වෙන මට්ටමේදී පින්වත්නි, ඕගොල්ලෝ ඕගොල්ලන්ට ඕන විදියට ප්‍රතිචාර දක්වන්න එපා. ලෝකේ හම්බ වෙනවා. ලෝකේ හමු වීම කොහොමද? පරණ හේතුඵලයක්. අපි මේ ප්ලෑන් කරලා ලෝකේ අපි හදාගත්තේ නෑ. ඒත් අපි හිතාන ඉන්නවා අපි හදාගත්තා කියලා. එක්ක කවුරු හරි හැදුවා කියලා අපි හිතානින්න. ඒ දෙකම මහ විශාල දෘෂ්ටි දෙකක්. එළියේ කට්ටියක් ලෝකේ හැදුවා කියන එකක් දෘෂ්ටියක්, ලෝකේ මම හදාගත්තා කියලා එකක් දෘෂ්ටියක්. ඇයි මම හදාගත්තා කියන්නේ? ගොඩාක් හේතුත් පේන්න තියෙනවා. සමහරට ගෙදර ඉන්නකොට හිතෙනවා එයා තමයි ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ, එයා තමයි ගේ සැලසුම් කරලා තියෙන්නේ, එයා තමයි සීමින්ති ගෙනත් තියෙන්නේ, වැලි ගෙනත් තියෙන්නේ, ගඩොල් ගෙනත් තියෙන්නේ, බාසුන්නහැලට එන්න කියලා තියෙන්නේ, බාසුන්නහැලට පඩි ගෙවලා තියෙන්නේ, යාළට කණ්ඩ බොණ්ඩ දීලා තියෙන්නේ, එයා යාට ඕන විදිහට තමයි දොරවල් ජනේල් දාලා තියෙන්නේ. ඔක්කොම එයා යාට ඕන විදිහට කරලා තියෙන නිසා යාට හිතෙන්න පුළුවන්, එයාට කෙලින්ම හිතෙන්න පුළුවන් මොකද්ද? මම හදාගත්තේ මේක කියලා. ඒකනේ මිනිස්සු කියන්නේ මගේ නිවන මගේ පැල්පතයි කියලා. මිනිස්සු පැල්පතට කිව්වේ නිවන කියලා. නිවන කොහෙද පින්නොත් නී පැල්පතේ නිවනක් තියෙන්නේ. තමන්ගේ ගෙදර තමන්ගේ නිවන කියලා කිව්වට ගෙවල්වල කොහෙද නිවනක් තියෙන්නේ? ඒවා මේ සින්දු ලියාපු මිනිස්සු මේ විහිළුවට වගේ ලියපු කතාන්දර ඒවා. එතකොට මේ තමන් නිවන කියලා කියන්නේ පැල්පත නැති තැන අත්දකින්න එකක් මිසක් පැල්පතේ නිවන කියලා එකක් නැහැ. පැල්පතේ තියෙන දුක. එතකොට කෙනෙක් කියන්න පුළුවන් හරි පැල්පතේ දුක නම් මාලිගාවල දුක නැද්ද? මාලිගාවල දුක තියෙන්නේ. පැල්පතේද මාලිගාවේද දෙකම දුක තියෙන්නේ. මොකද හේතුව පැල්පත හෝ මාලිගාව දුක තීරණය කරන සාධකේ නෙමෙයි. පැල්පත හෝ මාලිගාව ඔය පින්නතුන්ලාගේ දුක තීරණය කරන ප්‍රාමාණික සාධකේ නෙමෙයි. මොකද පැල්පතත් එළියේ තත්වයක්, මාලිගාවත් එළියේ තත්වයක්, දුක ඇතුලේ තත්වයක්. දුක කියන්නේ අභ්‍යන්තරික තත්වයක්. පැල්පත හෝ මාලිගාව කියන එක එළියේ තත්ත්වය. එතකොට පැල්පතත් මාලිගාවත් දෙකම එළියේ තත්ත්වයක් නම්, පැල්පත හෝ මාලිගාව දෙකම බාහිර තත්ත්වයක් නම්, පින්වත්නි හොඳට මතක තියාගන්න, පැල්පත හෝ මාලිගාව කියන සාධකය මත, පැල්පත හෝ මාලිගාව කියන සාධකය මත ඔය පින්නතුන්ලාට පුළුවන්කමක් නැහැ දුක අඩු කරගන්න. දුක අඩු කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමන්ගේ නිවහන කියලා කියන්නේ නිර්වාණය නෙමෙයි. නිර්වාණය නෙමෙයි. දුකේ උල්පතක්. ගෙදර කියන්නේ දුකේ උල්පතනේ. ගෙදර රකින්නමනේ, ගෙදර රකින්න ගිහින්මනේ දුක වළඳන්න වෙලා තියෙන්නේ. ගෙදර ඉන්න අය පරිස්සම් කරන්න ගිහින්මයි දුක බාර ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ගෙදරක් නැත්තම්, ගෙදර පිරිසක් නැත්තම් පින්වත්නි දුක බොහොම අඩුයි. දුක බොහොම අඩුයි. ඒකනේ මේ විවාහ වෙන්න කලින් බොහොම සැහැල්ලුවෙන් කුරුල්ලෙක් වගේ තිබුණු ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා මහ විශාල දුකක් මත යැපෙන්න වෙලා තියෙන්නේ. දුකක් මත යැපෙන්න වෙලා තියෙන්නේ. එතකොට මේ සති සම්පජඤ්ඤය කියලා කියන්නේ අපිට ලෝකය මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නේ අපි සැලසුම් කරලා නෙමෙයි. අපට ලෝකේ මුණ ගැහෙන්නේ අපේ සැලසුමකට අනුව නෙමෙයි, පරණ හේතු පළවලට අනුව. හේතු ගොඩාක් නිසා අපට ලෝකේ මුණ ගැහිලා තියෙන්නේ. හැබැයි මේ මුණ ගැහිීමට අදාළ හේතු ඔක්කොම අභ්‍යන්තරික සාධක සහ ඒවා ලෝකේ කවුරුවත් ඒ හේතු සකස් කරපුවා නෙමෙයි, ඔබ විසින්ම සකස් කරගත්තේවා වෙලා තියෙන අවිද්‍යාවටමයි. එතකොට මේ ලෝකය අරමුණු කරගෙන අපි තුල වෙන දේ තමයි ලෝකය මම හදාගත්තා කියලා පෙනුනොත්, ලෝකේ මට හදලා දුන්න ලෝකේ කට්ටියක් කියලා පෙනුනොත්, ඒ කියන්නේ හදලා දුන්න පිරිසත් හදාගත්ත මමත් ඔයල් පින්නතුන්ලාට පෙනුනොත් ලෝකේ හම්බ වෙන සෑම අත්දැකීමකටම ඔබ කිරලා මැනලා හොයලා බලන්නේ නැතුව ප්‍රතිචාර දක්වනවා. ඒ කිරලා මැනලා හොයලා බලන්නේ නැතුව අපි ප්‍රතිචාර දක්වන්නේ නැතුව හැම වෙලාවකම හම්බ වෙන ලෝකය පිළිබඳ මේ ඉතා පරිස්සමින් ප්‍රතිචාර දක්වනවා. මේ පරිස්සමින් ප්‍රතිචාර දක්වන්නේ සාර්ථක අසාර්ථකම, සප්පාය අසප්පාය, ගෝචර අගෝචරකම විමස විමසා බැලීමෙන්. අන්නේ විමසලා බලන්න අවශ්‍ය විමසීමට අදාළ தත්ත්වය තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤයේ යම් තැනක තිබ්බොත් ඒ සති සම්පජඤ්ඤයේ තියෙන තැනක පින්වත් නියා ලෝකයට ක්ෂණිකව ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නේ. හම්බෙන හම්බෙන තැන ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි හම්බෙන තැන කිසිදු විමර්ශනයකින් තොරව ප්‍රතිචාර දක්වන්නේත් නැහැ. ඒ වගේම තමයි පින්වත්නි ඒ ශ්‍රාවකයා තුල එබඳු පුද්ගලයෙක් තුල එබඳු කෙනෙක් තුල එයා තුල කවර ආකාරයකින්වත් කිසිදු ආකාරයකින් එයාට මුණ ගැහෙන ලෝකය පදනම් කරගෙන එයා මේ ව්‍යාකූලත්වයට අහු වෙන්නේ නැහැ. මේ ව්‍යාකූලත්වයට එයා අහු වෙන්නේ නැහැ. ඒත් මේ ව්‍යාකූලත්වයට අපි හැම වෙලාවකම අහු වෙලා තියෙන්නේ මොකක් නිසාද? සිහි නුවණ නැති නිසා. සිහි නුවණ නැති නිසාම එතකොට සිහිය කියලා කියන්නේ හැම වෙලාවකම හමුවන ලෝකයට ප්‍රතිචාර නොදක්වා ඉන්න එක. නුවණ කියලා කියන්නේ හමුවන ලෝකය මම හදාගත් එකක්වත් එළිය කවුරුවත් හදපු එකක්වත් නෙමෙයි කියලා දැක්ම. ඒ දැක්ම. ඒ දෙකම වමනා කරනවා. අවබෝධය කරා යන්න ඒ දෙකම වමනා කරනවා. එතකොට දැන් යම් වෙලාවක සති සම්පජඤ්ඤේ කඩාගෙන වැටුනොත් මොකද්ද වෙන්නේ? ඒ සති සම්පජඤ්ඤේ කඩාගෙන වැටුනොත් හම්බ වෙන අරමුණු, හමුවන ලෝකය, මේ අපිට ලෝකේ මුණ ගැහෙනවනේ. ඒ මුණ ගැහෙන මට්ටම ඇතුලේ ඒ පුද්ගලයාට කිසි හිරිකිතයක් නැහැ. කිසිම ලැජ්ජාවක් නැහැ. කිසිම බයක් නැහැ. කිසිම ලැජ්ජාවක් බයක් නැතුව එයා හම්බෙන අරමුණුත් එක්ක එයා පදිංචි වෙලා ඒ අරමුණු මත පිහිටලා ඒ අරමුණු මතම එයා වාසය කරන්න පටන් ගන්නවා. ඒ අරමුණු මතම වාසය කරන්න පටන් ගන්නවා. එතකොට ඒ අරමුණු මතම වාසය කරනකොට එතන ඇති වෙන්නේ හිරියොතප් දෙක නැසිලා යනවා. ආ එහෙනම් අපිට හරි ලස්සන දෙයක් පැහැදිලි. සිහිනුවන නැත්තම් හිරියොතප් නැසිලා යනවා. ඒ හිරියොතප් නැසුණට පස්සේ එතකොට හිරොත්තප් පස්ස හතූපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඒ හිරියොතප් නැසිලා ගියපු තැනක පින්වත්නි එයාගේ ඇස අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, කය අසංවරයි. සංවර වෙන්න අපි ඔහොම නෙමෙයි, අපි සංවර වෙන්න ඕන කිව්වට වැඩක් නැහැ. ඒ අසංවරකම ඇති වෙලා තියෙන්නේ හිරියොතප් දෙක නැසිච්ච කම නිසා. ඒ දෙක නැසුනේ පින්වත්නි සති සම්පජඤ්ඤේ නැසිච්ච නිසා. ඒතකොට මහාම මහ ගුණ ධර්මයි, විශාලම ගුණධර්මයේ විදියට බුද්ධ ශාසනයේ පෙන්වන්නේ කුමක්ද? සති සම්පජඤ්ඤය. එතකොට ස්වල්ප ගුණධර්මයේ විදියට පෙන්වන්නේ මොකද්ද? ස්වල්ප ගුණධර්මයේ තමයි ලෝකයේත් එක්ක ගුණ අපි විවිධ විදියට මානවවාදීව වැඩ කරනවා. හැබැයි ලෝකේ නම් ලුණු කැටයක්වත් සීනියටයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකයි මම කියවර කණ්ඩ ආපු මිනිස්සයාට කෑම දීලා අඳුරන්නේ නැහැ. කෑම දීලා පිඟාන හොදල යයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා. පිඟාන හොදල යයි කියලා බලාපොරොත්තු වුණොත් මොකද්ද වෙන්නේ? බොහොම ටික දවසකින් කැම දෙන එක නවත්තන්න වෙනවා. මොකද එක මිනිහෙක්ව පිඟාන හොදල යන්න බලන්නේ නැහැ, කාලය යන්න බලන්න ඉන්නවා මිස. වැඩි කාලයක් යට කැම දෙන්න හිතෙන්නේ නැහැ. වැඩක් නැහැ දීලා පිඟානවත් හොදල යන්න බැරි ගුණයක් නැත්තම් මොකටද මේ මිනිසුන්ට උදව් කරලා වගේ එකක් ඔළුවට එන්න පුළුවන්. එහෙම එන්න පුළුවන්. එතකොට එහෙම එන්න පුළුවන් නිසා ඒක අපේ ක්‍රමේ නෙමෙයි පින්වත්. ඒක අපේ ක්‍රමේ නෙමෙයි. ඒක ස්වල්ප ගුණධර්ම නෙමෙයි ඇත්තටම. නිවන් පිණිස උපකාර වෙන්නේ නැහැ. කෙනෙකුට බත් ටිකක් බත් මුලක් දෙන එක පිනක් තමයි. හැබැයි ඒක නිවන පිණිස උපකාර වෙන මහා බරපතලම කුසලයක් බවට පත් වෙන්න මහ ලොකු දේවල් ඕනේ. ඒ වගේ පුංචි දෙයක්වත් නොක බලාපොරොත්තු නොවුනට පස්සේ ඒක නැවත නැවත පුනරුක්තියක් විදියට නැවත නැවත ඒක කරන්න පුළුවන්. තොරේ කරනකොට පින්වත්නි පුද්ගල ભેදයකින් තොරව කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කිව්වේ තමන්ගේ දරුවාට බෙදපු හැන්දෙම්ම හිඟන්නේ කුටත් බෙදන්න පුළුවන් මට්ටම තියෙන්න ඕන. ඒක නිකම් වෙන්නේ නැහැ. ඒක පුරුදු කරන්න තමයි සංඝයාට එහෙම දන් දෙන්නේ. දැන් බලන්නකො හාමුදුරුවරුන්ට දානි දෙද්දී අග්‍රම දෙනි දෙන්නේ අඳුනුම් කමකටද? දැන් ඕගොල්ලෝ ගෙදර දානයක් ලෑස්ති කරාම කොයි හාමුදුරුව වඩිනවද කියලා ඒගොල්ලෝ දන්නේ සංඝයාට කියලා හිතාන ප්‍රණීතම දේවල් තමයි හදන්නේ. සමහර විට පින්වත්නි හොඳට මුඛවාඩම් පවා දාගෙන දානි පිරිසුදු කරද්දී අත් එහෙම දැන් දරුවට උයද්දී එහෙම කරන්නේ, මහත්යට උයද්දී එහෙම කරන්නේ. ඇයි? අර චින්තනේ පුරුදු කරන්න තමයි සංඝයාට දන් දෙන්නේ. අර ඒ සංඝයාට දන් දීමින් ලැබෙන ආభాෂය සංඝයාට දන් දීමින් ඔය පින්නතුන්ලා තුල ගොඩනැගෙන හුරුවක් තියෙන්නේ. ඒ හුරුව පින්වත්නි මහ පුදුම විදියට උදව් කරනවා. අර 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 අපි කියආපු චින්තනයේ ස්වල්ප ಗುಣධර්ම ටික රැකෙන්න, ඒ ස්වල්ප ಗುಣධර්ම ටික තමා තුල දියුණු වෙන්න පුදුමාකාර උදව්වක්. ඒක පුදුම උදව්වක්. ඒ උදව්ව ලැබෙනවා ධර්මයේ තුලින්. එතකොට ඒකට ඒක ඒ හුරුව ඒ ආభాෂය ලබන්න තමයි සංඝයාට පවා දන් දෙන්නේ. මොකද දන් දෙනකොට මේ ස්වාමියාට ඉතුරු කරලා සංඝයාට දෙන්නේ නැහැ. දරුවාට ඉතුරු කරලා සංඝයාට දෙන්නේ. අම්මට තියෙන ලොකුම බැම්ම තමයි දරුවා. නමුත් අම්මා කෙනෙක් දරුවාට ඉතුරු කරලා කවදාවත් තාඳුරුන්ට දෙන්නේ නැහැ. අනේ අපේ ළමයාට ඉස්සල්ලා මේ ටික අයින් කරන්න ඕන කියලා නේ සංඝයාට දීලා අවශේෂ භාගය තමයි දරුවාට දෙන්නේ. පුංචිම දරුවෙකුටවත් දෙන්නේ නැහැ නේ බලන්නකො. දැන් පොඩි ළමයෙකුට මොකක්වත් තේරෙන්නේ නැහැ නේ. ඒ තේරුම් නැති වුණත් ඒ දරුවට ඒකට අත ගහන්නවත් දෙන්නේ නැහැ. අත ගහන්නවත් දෙන්නේ නැහැ. සංගයාට වෙන් කරනවා ඉස්සෙල්ලා. ඇඳුණුම් කමකට නෙමෙයි දන්නේ. පොදු අර්ථයක් තියෙන සංගයා කියලා. සංගයා කියලා. ඔය දානි දෙනකොට වඩින්නේ කොහේ හාමුදුරුවෝ ඒව අපිට අදාළ නැහැ. සංගයා කියලා. පොදු අර්ථ. දැන් අපිට අපේ දෛනික ජීවිතය තුළ එහෙම පොදු අර්ථයක් නැහැ. ඒ නිසා තමයි අපිට එකම හැන්දෙන් හැමෝටම බෙදන්න බැරි වෙලා තියෙන්නේ. මගේ අයට එක හැන්දකුත් මගේ නොවන අයට තව හැන්දකුත් අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. ඇත්තට මේවා මහා ගුණ ධර්ම නෙමෙයි. ඒ අපි හැඳි දෙකක් ලෝකයට වෙන හැන්දකුත් අපේ අයට වෙන හැන්දකුත් පාවිච්චි කරන එකම නිවනට දුරයි. ඒක නිවනට ළඟ නැහැ. ඒක නිවනට ගොඩාක් දුරයි පින්නොත්නි. ගොඩාක් දුරයි නිවනට. එතකොට නිවනට ළඟ වෙන්නේ පින්නත්නි එකම හැන්දකින් දෙගොල්ලන්ටම බෙදන්න පුළුවන් මට්ටම. එකම හැන්දකින් ඔය පින්නතුල්ලාට දෙන්නටම බෙදන්න පුළුවන් මට්ටමට ඔයාලා දියුණු නම් අන්න සත්‍ය අවබෝධයට ලෑස්ති, විදර්ශනාවට ලෑස්ති, පටිච්ච සමුප්පාදයේ විමසන්න ලෑස්ති, සතර සතිපට්ඨාන ඔස්සේ විමස විමසා බුද්ධ ශාසනයේ කේන්ද්‍රයේ වෙච්ච, බුද්ධ ශාසනයේ අක්මුල් වෙච්ච බොජ්ජංග ධර්ම ටික වඩාගෙන ඉස්සරහට යන්න යා ලෑස්ති. ඉලෑස්ති බීම හරි වටිනා දෙයක්. ඒක හරිම අවශ්‍යයි ජීවිතේට. නිවන් දකින්න කෙනෙකුට ඒක බොහොම වැදගත්. නිර්වාණ අවබෝධය කරා යන කෙනෙකුට ඒක බොහොම වැදගත්. එතකොට පින්වත්නි හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මහා ගුණ ධර්මයේ වෙන්නේ සති සම්පජඤ්ඤේමයි. එතකොට සති සම්පජඤ්ඤේ කියනකොට සති සම්පජඤ්ඤේ කියනකොට නුවණ පාවිච්චි කරනකොට යා ලෝකේ බෙදන්නේ, ලෝකේ වෙන් කරන්නේ, බෙද බෙදා දකින්නේ. සිහිය පාවිච්චි කරනකොට යා හැම වෙලාවකම ලෝකේ මුණ ගැහෙනකොට මේ ඒ කියන්නේ නුවණ පාවිච්චි කරනකොට ලෝකේ මුණ ගැහෙනකොට මේ මුණ ගැහෙන ලෝකය මේ හදපු එකක් කියලා පිළිගන්නෙත් නෑ. මුණ ගැහුණු ලෝකය මං හදාගත් එකක් කියලා පිළිගන්නේ. එයාගේ ගේ ඇතුළේ ඉද්දී වුණත් මේ ගේ මං හදාගත්තා කියලා එයා පිළිගන්නේ. එයා බලනවා මේ බඳු සුව පහසු ගෙදරක මම ඉන්න මගේ හේතුඵල කොච්චර ප්‍රබලද. මම පැල්පතක නම් ඉන්නේ, තෙමි තෙමි නම් ඉන්නේ. මේ බඳු තෙමි තෙමිට මා තුළ බලවත් වුණු අකුසල සංස්කාර කොච්චර ප්‍රබලද කියලා එහෙමයි බලන්නේ. අනේ මට මේ මනුස්සයත් එක්ක ඇවිල්ලා පැල්පතක ඉන්න වෙලා මම මෙහෙම පැල්පතක හිටපු කෙනෙක්ද, මං වගේ මිනිහෙක් කොහොමද පැල්පතක ඉන්නේ, මේ මනුස්සයත් එක්ක ඇවිල්ලා මම මේ මහ පුදුම කරුමකට මම කර ගහලා තියෙන්නේ කියන කතාව බිරිඳකකින් එන්නේ නැහැ. ඇයි? එයා දන්නවා මේ බඳු පැල්පතක මගේ ජීවිතේ ගෙවන්න බලපාලා තියෙන්නේ මගේ පරණ හේතුඵල. මට ඒකට බලපාලා තියෙන්නේ මොනවද? මගේ පරණ හේතුඵල. ඒ වගේම මට මේ වගේ ඒ කියන්නේ මට මේ ජීවිතයේ තුල සුවපහසු ගෙදරක ඉන්න වෙලා නම් හොඳ සුවපහසුවෙන් එයා කන්ඩිෂන් කරපු කාමරයකට වෙලා හොඳ සනීපෙට මට නිදා ගන්න වෙලා නම් අනේ මගේ පරණ හේතුඵල කොච්චර බලවත්ද. මේ බඳු සුවපහසු කාය සම්පස්සයෙන් උපදින කාය සම්පස්සේ නිසා උපදින සැප වේදනාවක් දැනෙන මට්ටමට මේ කට්ට අවුවට වෙලා කර වෙවි මිනිසු ජීවිතයේ ගෙවද්දී ඊටාම සුවපහසුවෙන් මෘදු ජීවිතයකට මට යන්න ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? එහෙම යන්න ලැබිලා තියෙන්නේ පරණ හේතුඵලයක් නිසා නේද කියලා පරණ හේතුඵල ටික ඔය පින්නතුන්ලාට පේනවා නම් දකින්න පුළුවන් නම් එයා තමන්ගේ ගේවත් මං හදාගත් එකක් කියලා පිළිගන්නේ නැහැ ඒ වෙලාවේ. එයා දකින්නේ තමන්ගේ ගේ ඇතුළෙත් හේතුඵල ටිකක් විදියට. ඕකට තමයි පින්නත්නි සම්පජඤ්ඤ කියලා කියන්නේ. සම්පජඤ්ඤ එතකොට යාට යා හදාගත්ත ගයක් පේන්නෙත් නැහැ. මෙබඳු ගීකට අරන් ආපු ස්වාමියා පේන්නේ නැහැ, දෙමව්පියෝ පේන්නේ නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. පිදුරු වහපු තැන ඉන්නත් පුළුවන්, එයා කන්ඩිෂන් කරපු රූම් එකක ඉන්නත් පුළුවන්. දෙකටම පුළුවන්. දෙකටම විරුද්ධ නැහැනි. දෙක එකට ඇලෙන්නේ එකට ගැටෙන්නේ නැහැ. බුද්ධ ශාසනය කියන්නේ ඇලීම් ගැටීම් වලින් තොර වෙච්ච උපේක්ෂා සහගත ජීවිතයක් නේ පින්වත්නි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ එහෙම තැනක්. දැන් මට මතකයි එක සමහර වෙලාවට මිනිස්සු අහනවා මොනවද අහන්නේ. සමහර මිනිස්සු අහන දේවල් තමයි අනේ මම මේ වගේ ජීවිතේ වැඩ ගොඩක් තියෙන කෙනෙක්, යුතුකම් වගකීමට හරි ගොඩයි. එතකොට මං මගේ දරුවන්ගේ යුතුකම්, මගේ ස්වාමියාගේ යුතුකම්, බිරිඳගේ යුතුකම්, ගෙවල් දොරවල් වල යුතුකම් කරන ගමන් මේ ධර්මය දියුණු කරගෙන යන්නේ කොහොමද කියලා මට පොඩි උපදේශයක් දෙන්න. ඒක ඕගොල්ලන්ගේ ප්‍රශ්නිනේ. මේ බණ අහන ගොඩාක් දෙනෙක්ගේ ප්‍රශ්නේ. ඔගොල්ලෝ ඔය ඔගොල්ලන්ගේ යුතුකම් වගකීම් ටික ඔයාලා අතාරින්න සූදානම් නැහෙනි. ඒ ටික ඔයාලට කරන්න ඕමනයි. ඒ ටික කරන ගමන් ධර්මයක් වඩන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි ඔය පින්නතුන්ලාගේ හිත ඇතුලේ වැඩ කරන්නේ. ඉතින් මේ අහන කතාව අපි හැමෝගෙම කතාව පින්නොත්නි. මේ මේ අහන කතාව අපි හැමෝගෙම කතාව. මම බිරිඳගේ දරුවන්ගේ දෙමව්පියන්ගේ යුතුකම් එකයි මම ඉන්නේ. මේ යුතුකම් අතරින් ධර්මයට අවකාශයක් හදාගන්න කොහොමද? ඒක හරිම ලේසි වැඩක්. ඒක පින්වත්නි අමාරු වැඩක් නෙමෙයි ඇත්තට. මේක හරිම ලේසි දෙයක්. මොකද්ද මේ ලේසිය? මොකද්ද මේ පහසුව? ඒ පහසුව තමයි පින්වත්නි එකම දෙයයි කරන්න තියෙන්නේ. අර තමන්ගේ දරුවගේ බිරිඳගේ ස්වාමියාගේ අම්මා තාත්තගේ යුතුකම් ටික කරද්දී ඇලීම් ගැටීම් වලින් වෙන්ව වාසය කරනවා. එච්චරයි. ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂා සහගත උපේක්ඛා විහරණයකින් බිරිඳගේ වැඩ, ස්වාමියාගේ වැඩ, අම්මා තාත්තගේ වැඩ කරන ඇලීම් ගැටීම් දෙකෙන් බැහැරව එතර පුළුවන් තරම් අර එදිනෙදා වැඩවලදී ඇලීම් ගැටීම් වලින් බැහැරව මම වැඩ කරන මට්ටම කියලා කියන්නේ පින්වත්නි නිවන පිණිසමයි උදව් කරලා තියෙන්නේ. එයා නිවන් මගමයි වඩලා තියෙන්නේ. එයා බිරිඳ උදෙසා කටයුතු කරද්දි, ස්වාමියා උදෙසා කටයුතු කරද්දි, දෙමව්පිය උදෙසා කටයුතු කරද්දි පින්වත්නි යා නිවන් මගමයි වඩලා තියෙන්නේ. වෙන එකක් නෙමෙයි වඩලා තියෙන්නේ. එයා නම් වැඩුවේ නිවන් මාර්ගයේමයි පින්වත්නි. ඒක කොච්චර ලොකු දෙයක්ද? ඒක මොනතරම් අසහාය අසිරිමත් දෙයක්ද පින්නොත් මේක හොඳයිනි. එනිසා මේ தত্ত্বය ඊතා මනවින් දරන්න, තේරුම් ගන්න, අඳුන ගන්න. මේක හරි ලස්සන පටිපාටියක්. එතකොට දැන් සති සම්පජඤ්ඤය කියලා සම්පජඤ්ඤ කියලා කියන්නේ මේ ලෝකය තුල තමන්ගේ කෘත්‍ය දකින්නෙත් නැහැ, ලෝකය තුල ලෝකයාගේ කෘත්‍ය දකින්නෙත් නැහැ. සම්පජඤ්ඤ. සම්පජඤ්ඤ. එතකොට හමුවන හැම අරමුණක් මතම පදිංචි නොවන මට්ටම සතිය. හම්බෙන අරමුණු වල පදිංචි නොවිනව. එතකොට මේ දෙක නැති වුණොත් එහෙම. මේ දෙක නැති වුණොත් එහෙම ලෝකය සහ තමන් අත්දකිනවා. හමුවන අරමුණු මත යා පදිංචි වෙලා ඉන්නවා. ඊට පස්සේ යාට එයා තුල කිසිම ලැජ්ජාවක් බයක් නැහැ. හමුවන අරමුණු මත පදිංචි වෙලා ඒවා නඩත්තු කර කර ඒවා වෙනුවෙන් ප්‍රතිචාර දක්වෝ හේ ජීවිතේ ගෙවෙනවා. හිරියොතප් නැහැ. ලැජ්ජා බය නැහැ. පවට ලැජ්ජාව, අකුසලයට ලැජ්ජාව, අධර්මයට ලැජ්ජාව, අසත්පුරුෂකම් වලට ලැජ්ජාව, ඒ මොකක්වත් නැහැ. බලන්නකෝ ලෝකෙට එහෙම එහෙම ලැජ්ජාවක් නැහෙනේ. බටහිර ලෝකෙ බලන්න යා ලැජ්ජාව කියලා එකක් නැහැ. ඉතින් ඒක තමයි ලෝකේ දැන් පවතින తত্ত্বය. ඒ කියන්නේ දැන් යන විදියෝක තමයි කියලා ඔයාලා හිතුවට ඇත්තටම සති සම්පජඤ්ඤේ නැති වෙච්ච නිසායි ඔච්චර ලෝකයේ විකෘති වෙලා තියෙන්නේ. එතකොට හිරියොතප් නැහැ. ඊට පස්සේ හිරියොතප් නැසුනම් පස්සේ යාගේ ඇස අසංවරයි, කන අසංවරයි, නාසය අසංවරයි, දිව අසංවරයි, කය අසංවරයි, ඉන්ද්‍රිය සංවරය එයා තුල පින්වත්නි නැසිලා යන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඉබඳු ලෝකයකට, ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැති ලෝකයකට පින්වත්නි කවදාවත් සීලයක් අයිති නැහැ. අධිසීලයක් අයිති නැහැ. ඉන්ද්‍රිය සංවරය තුළ ඔගොල්ලෝ රැකෙන ප්‍රමාණයට තමයි අධිශීලය කියන්නේ කොරොත්තු දෙන්නේ. අධිශීලය කියලා කියන එක තමයි නිවන පිණිස උදව් වෙන්නේ. පන්සිල් රකින්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ, අධිශීලය. එතකොට අධිශීලයක් තමයි, කියන්නේ සම්පූර්ණයෙන් මේ තමන්ගේ ශික්ෂණය පදනම් කරගෙන කෙලෙස් අනුත්පාද මට්ටමක්, උපද්දවන් නැති මට්ටමක්, කෙලෙස් උත්පාදනය කරන්නේ නැති මට්ටමට, අනුත්පාද මට්ටමකට ඕගොල්ලන්ගේ සිත එකතු කරගන්නවා. අධිශීල කියන්නේ අන්න ඒකට. එතකොට ඒ සම්පූර්ණයෙන්ම කෙලෙස් උත්පාදනය කරන එක නවත්තලා දානවා සීලේ පදනම් කරගෙන. එතකොට ඒක පන්තිල් නැක්කටම වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට කෙලෙස් උත්පාදනය කරන්න උත්පාදනය වෙන විදියත් එයා දැනගන්න ඕන සීලේ මත පිහිටාම. මොකද මේ සීලේ කැලල් වෙනකොට පින්වත්නි යාගේ ඇතුලේ කෙලෙස් උත්පදිනවා නම් කෙලෙස් උත්පාදනයේ නවත්තලා දාන්න අදිශීලයක් උපකාර කරනවා නම් කෙලෙස් උත්පාදනයේ වෙන විදියක් දකින්න ඕන. එහෙනම් තමන්ගේ සිත දකින කෙනෙකුට තමයි අදිශීලයේ තියෙන්නේ. පන්සිල් රකින්න පුළුවන් අම්මා උගන්වුවාම තාත්තා ඉගන්වුවාම දහම් පාසලේදී ඉගන්වුවාම හාමුදුරුවරු ඉගන්වුවාම යාට පන්සිල් රකින්න පුළුවන් අදිශීලයේ කියන්නේ පන්සිල් වලට එහා ගිය ගැඹුරුම ගැඹුරු විග්‍රහයක්. අදිශීලයේ කියලා කියන්නේ කෙලෙස් උත්පාදනයේ නොවන මට්ටමට තමන් සීලයකින් උදව්ව ගන්න එක. එතකොට කෙලෙස් උත්පාදනයේ නොවන මට්ටමට සීලෙන් උදව්ව ගන්න නම් එයා කෙලෙස් උත්පාදනයේ වෙන විදිය දැනගන්නම ඕන. කෙලෙස් උත්පාදනයේ වෙන්නේ පින්වත්නි ඇසේ නොව සිතේනේ. ඒ නිසා එයා එයාගේ සිත දකින්නම ඕන, එයා සිත තේරුම් ගන්න ඕන. සිත තේරුම් ගන්නේ නැති කෙනෙකුට අදිශීලයේ කියන එක ඔරොත්තු දෙන්නේ නැහැ. අදිශීලයේ කියන එක ඔරොත්තු දෙන්නේ නැහැ පින්වත්නි. එනම් මතක තියාගන්න මේ අදිශීලය කියන එක බොහොම ගැඹුරු දෙයක්. අදිශීලය. එතකොට අදිශීලය කියන්නේ තමන්ගේ සිත දකින ශ්‍රාවකයෙක් තුල මතුවන ශික්ෂණයක් මිසක් සම්ප්‍රදායික පොයට පන්සල් වෙන ශ්‍රාවකයෙක් තුල මතුවන සීලයක් නෙමෙයි ඇත්තටම. අදිශීලයේ අදිකි අදිසික්කා සමාදාන කියන தත්වයේ මතුවෙන්නේ තමන්ගේ කෙලෙස් ටික දකිනකින්. තවම කෙලෙස් නිරුද්ධ කරලා නැහැ, ඒක ප්‍රඥාවෙන් කරන්නේ. කෙලස් නිරුද්ධ කරලා නැහැ. කෙලසුන්ගේ හැඩයවත් දන්නේ නැහැ යා. කෙලස් ටික අඳුනගෙන කෙලස් වල හැඩය අඳුනගන්නේ සමාධියෙන්නේ. අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා කියලා තුනක් වදාළ ලේකණේ. එතකොට මෙන්න මේ විදියට යා තුල යම්කිසි සීලයක් රැකෙනකොට යා තුල මොකද්ද වෙන්නේ? එයා තුල සීලයක් රැකෙනකොට සීල විපන්නස්ස අතුම්පනි සංහෝති සම්මා සමාධි එකඟ වෙච්ච සිතක් එනවා. එයාට අර කෙලෙස් සහගත සිත තුල පවතින ආවේනික தত্ত্বය අඳුන ගන්නවා. සිතේ ආවේනික தত্ত্বය අඳුන ගන්නවා. සිතේ ස්වરૂපේ කොහොමද කියලා අඳුන ගන්නවා. සිතේ රටාව, සිත සමුදේ වීම, නිරුද්ධ වීම එයා අඳුනා ගන්නවා. අඳුනා ගන්නවා. එතකොට මේ අඳුනා ගන්නකොට පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල සම්මා සමාධි විපන්නස්ස හතුපනි සංහෝති යථාභූත ඥාන දස්සන ඥාන. එතකොට යථාභූත ඥානයක් උපදිනවා. මොකද්ද යථාභූත ඥානි? නිර්රතුරුව බිඳෙන ස්වභාවයේ සිත යාවේනික தත්වේ කියලා ඇත්ත තේරෙන්න ගන්නවා. කුමක ඇත්තද තේරෙන්නේ? තමන්ගේම සිතේ ඇත්ත තේරෙන්න ගන්නවා. ඒ තමන්ගේම සිතේ ඇත්ත තේරෙන්නකොට පින්වත්නි, ඒ ශ්‍රාවකයා තුල තමන්ගේම සිතට නොයල්මක් ඇති වෙනවා. එතකොට යාට නොයල්ම ඇති වෙන්නේ කුමකටද? තමන්ගේම සිතට නොයල්මක් ඇති වෙනකොට තමන්ගේම සිත කෙරෙහි නොයල්මක් ඇති වෙන්නේ කුමක් නිසාද? එයාට සිත ගැන කලකිරීමක් තියෙනවා. මේ බඳු සිතක අර්ථයන් පස්සේ ඉතා වේගවත් ගමනක මම නිරත වෙලා ඉන්න එක දුර්වලකමක් විදියට එයාට දැනින්න, වැටහෙන්න, තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරෙන්න පටන් ගන්නකොට පින්වත් නියාගේ සිත එයාගේම සිත තැන යා තේරුම් ගත්තේ එයාගේම සිත කෙලෙසුන්ගෙන් මිදෙන්න පටන් ගන්නවා. එයාගේම සිත කෙලෙසුන්ගෙන් මිදෙනකොට ඒ මිදීමට තමයි සත්‍ය අවබෝධය කියලා කියන්නේ. ඒ මිදීමට තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ මිදීමට තමයි අමා නිවන කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදියට තමන්ගේම අභ්‍යන්තරයේ තුල බලන්න පුළුවන් මට්ටමට ඔයාලගේ ಗುಣධර්ම වලට අපි කියන්නේ මොකද්ද? ඒකට මහා ಗುಣධර්ම කියලා කියනවා. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ මහා ಗುಣධර්ම කියලා. ස්වල්ප ಗುಣධර්ම කියන්නේ ලෝකයේ වෙනද වගේම වැඩ. හැබැයි ලෝකෙින් නම් වතුර පොඳක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අබමල් රේණුවක්වත් ලෝකෙින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හොඳට ලෝකෙට ප්‍රශංසා කරනවා. මං ගියාම එයාත් ප්‍රශංසා කරයි කියලා හිතන්නේ. එයා බනිනවා, ආයෙත් ප්‍රශංසා කරන්න පුළුවන්. එයා චෝදනා කරනවා, ආයෙත් ප්‍රශංසා කරන්න පුළුවන්. එයා ගරහනවා, හෙටත් හම්බෙලා කතා කරන්න පුළුවන්. එයා බරපතල විදියට කෙනහිලිකම් කරනවා, හෙටත් එයාට කෑම බෙදන්න පුළුවන්. ඒ මට්ටමට උපේක්ෂා සහගතකම තමයි නිවන පිණිස උපකාර කරන ස්වල්ප ගුණධර්ම. නිවන පිණිස උදව් කරන එක මේ කියන්නේ. නිවන පිණිස උදව් වෙන මට්ටමක් ගැන මේ කියන්නේ. නැතුව මේ ලෝකයේ කතාවක් නෙමෙයි. ඒ නිසා මේක හොත්තට තේරුම් ගන්න පින්වත්නි. මහා ගුණ ධර්ම තමයි අර සිහිනුවන මතින් සම්පූර්ණ සදාතනික මිදීමක් දක්වාම ඒ පුද්ගලයා තුළ ඇතිවෙන චර්යාත්මක අධ්‍යාත්මික වෙනස්කම් ටික. ඉතින් මේ දෙපැත්තින් වෙනස් වුණොත් එහෙම එයාට පින්වත්නි බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනයේ අර්ථයට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ බුද්ධ ශාසනයේ අර්ථය බැරෑරුම් විදියට ගන්න එපා. බුද්ධ ශාසනයේ අර්ථය එච්චර බැරෑරුම් විදියට ඔය පින්නතුල්ලා ගන්න එපා. ඒක එච්චර බැරෑරුම් නැහැ ඇත්තටම. ඒක බැරෑරුම් නැහැ. එතකොට ඒක හරියටම ධර්මයේ Tamanට ගෝචර වුණොත්, ධර්මයට Tamanට මුණ ගැහුණොත්, මුණ ගැහිච්ච තැන ඉඳලම පින්වත්නි වැඩෙන ಗುಣධර්ම නිවන පිණිස පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි හරියටම ධර්මයේ මුණ ගැහුණොත්. එතකොට එයා නිවෙනවා. ජීවිතය ඇතුළේත් නිවෙනවා. බලානිද්දී ආවේ ඊට වඩා වෙනස්. මේ බණ ටික අහලා ඔයගොල්ලෝ ගෙදර ගිහින් අවංකව මේ බණට එකතු වුණොත් වෙනස් ඇත්තටම. ඒ වෙනස ඔයාගේ මහත්ය කියයි, බිරිඳ කියයි, දෙමව්පියෝ කියයි, අම්මා වෙනස්ද කියලා. ඇයි දරුවට ප්‍රතිචාර දක්වන විදිය ඇතුළෙම ධර්මයේ පේනවා දරුවට. එයා මහත්යට ප්‍රතිචාර දක්වන විදියෙන්ම පේනවා මහත්යට මෙයාගේ ඇතුළේ තියෙන ධර්මය. ඒකයි සන්දිට්ටිකයි සන්දිට්ටිකයි කියන්නේ. ඒකයි අකාලිකව ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ. ඒක නිවන් දකින්නම ඕනේ නැහැ. බැලූ බැල්මටම ධර්මයේ තුල ඉන්න කෙනා පේන්න ගන්නවා. මොකද ඒ ධර්ම එයාගේ ජීවිතයට අභියෝග කරන්නවත්, ජීවිතයේ අත්දැකීම් වලට අභියෝග කරන්නවත් නැතුව නිවීම පිණිස එයා ධර්මයේ පාවිච්චි කරනවා. මෙන්න මේ විදියට ස්වල්ප ගුණ ධර්ම සහ මහා ගුණ ධර්ම නිවන ආරමුණු කරගෙන වැඩුවොත් එයාට නොබෝ කාලෙකින් එයාව සදාතනික නිවීම දක්වා එකතු වෙන්න පුළුවන්. එබඳු නිවීමක් පිණිස මේ ධර්මය මේ පිනතුන්ලාට උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලැබුවේ හම්බන්තොට පදිංචි පීකේ ගුණවතී මහත්මිය, පීකේ චතුර මනුප්‍රිය පුතණුවන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කළේ. ඒ පින්වතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සැනසille උදා වේවා. මේ පිනතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා දිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් පීකේ ගුණවතී මහත්මියටත්, පීකේ චතුර මනුප්‍රිය පුතණුවන් සහ ධර්මාශ්‍රවණේ කරපු මෙතනට ආපු මේ පිනතුන් සියලු දෙනාටත්, ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේ දේශනාවට සමපාත වුණු සියලුම පින්නතුන්ටත් මේ කුසල් බලවත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා. හැම දිනාටම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පරලෝක ප්‍රාප්ත වුණු සොපිනෝනා තින්නකෝ මෑණියන්ටත්, පීකේ කරෝලිස් පියතුමාටත්, පීකේ මැගිලින් සහෝදරියටත්, හම්බන්තොට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි විශ්‍රාමික පීකේ විමලසේන සහෝදරයාට, පියතුමන්ට, හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි චිත්‍රා හේමලතා ගුරු මහත්මියට, එවැගේම පීකේ ගුණවතී මහත්මිය ඇතුළු පින්නතුන් නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. මියගිය සියලුම ඥාතීන්ගේ ආයති භවයේ සසර ගමන සුවපත් වේවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වුණු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම ගුණධර්ම වැඩි සිත්සේ පිළිවෙත් පුරාගෙන තම තමන්ගේ సంతానගත ජීවිතවල නිවන් මඟ පූර්ණී කරගන්නට මේ කුසල් බලවත් වේවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, තවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් පිණිසම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ఆకాశట్టాచి బుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు త్వం సదా. ఒక హెమ దినాటమ తెరువాన్ సరణాయి.
ద్వేషఖయో నిబ్బానం.